ගරු ගයන්ත කරුණාතිලක මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 15ක් කාලයක් ලැබෙනවා.
මූලස්සනාරූඪ සභාපතිතුමියනි, මේ අයවැය කාරක සභා විවාදයට සම්බන්ධ වෙමින් අපි දින ගණනාවක් තිස්සේ ආර්ථික සංවර්ධනය ගැන, අධ්‍යාපනය ගැන, කෘෂිකර්මාන්තය ගැන, නීති ප්‍රතිසංස්කරණය වැනි විවිධ විෂයන් ගැන වාද විවාද කරමින් අදහස් ප්‍රකාශ කර. සභාපතිතුමීනි, මම විශ්වාස කරනවා බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය ගැන කතා කරන අද දවස ජාතියේ අධ්‍යාත්මික සංවර්ධනය පිළිබඳ අවධානයට ලක් කරන දිනයක් හැටියට. ගරු සභාපතිතුමියනි, ඕනම පුද්ගලයෙක් ආර්ථික වශයෙන් ධනවත් වෙන්නත්, ඒ වගේම ආර්ථික වශයෙන් දුප්පත් වෙන්නත් පුළුවන්. හැබැයි ගරු සභාපතිතුමියනි, යම් පුද්ගලයෙකුගේ අධ්‍යාත්මික ධනය අහිමි වුණොත්, සංස්කෘතික පවුරු පදනම් බිඳ වැටුණොත්, ආර්ථික දුප්පත්කමින් ගොඩ යනවා වගේ ඉක්මනට ගොඩ යන්න බැරි වෙන බවත් අපි මතක තබා ගත යුතුව තිබෙනවා. ඒ වගේම සභාපතිතුමියනි, මේ අමාත්‍යාංශය ගැන කතා කරද්දී අපේ රටේ ප්‍රෞඪ ඉතිහාසය අමතක කරලා අපිට කතා කරන්න බෑ. විජය රජුරු අපේ රටට ගොඩ බැහැපු දවසේ පටන් සිංහල ජනාවාස ආරම්භ වුණා වගේම මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකා ගමනියත් එක්කම අපේ රට ධර්මද්වීපයක් බවට පත් වුණු බව අපේ ඉතිහාසය අපිට කියා දෙනවා. ඒ සමගම අපේ රට තුල ආගමික හා සංස්කෘතික පදනමට ආරම්භයක් ලැබුණා. සභාපතිතුමිනි, අපි කිසි ලෙසකින්වත් අමතක නොකළ යුතු කාරණයක් තමයි අධිරාජ්‍යවාදයට එරෙහිව සටන් කරලා නිදහස දිනා ගන්නකොට අපේ රටේ සියලුම ජාතීන් සියලුම ආගම් එකට එකතු වෙච්ච බව. එතෙන්දී අපිට මතක් වෙනවා ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන් අමද්දප ව්‍යාපාරයේ නායකත්වය සපයමින් රට පුරා විශාල බෞද්ධ ප්‍රබෝධයක් ඇති කරන්න ක්‍රියා කරපු හැටි. ඒ වගේම අපට අමතක කරන්න බෑ ශ්‍රී සරණංකර සංඝරාජ නාහිමිපාණන් වහන්සේ, හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන් වහන්සේ වැනි ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බෞද්ධ පුනරුදය වෙනුවෙන් ඉටු කරපු මහඟු සේවේ, මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙන, පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන වගේ අධ්‍යාපනික ආයතන ඇති කරපු හැටි. ඒ වගේම ඉගෙත්තුවත්තේ ගුණානන්ද හිමිපාණන් වහන්සේ ඇතිකරපු පානදුරාවාදය බෞද්ධ පුනරුදේ සුවිශේෂ සන්ධිස්ථාන බව අපිට මතක් වෙනවා. ඒ වගේම ඕල්කොට්තුමා අපේ ගාලු වරායෙන් ලංකාවට ගොඩ බැහැලා ලංකාවේ ප්‍රථම දහම් පාසල ගාල්ලේ අපේ ඇමතිතුමනි ඔබතුමාගේ අපේ පලාතේ විජයානන්ද පිරිවෙන කේන්ද්‍ර කරගෙන ආරම්භ කරපු හැටිත්, අදටත් ශ්‍රී ලංකාවේ ප්‍රධාන බෞද්ධ පාසල් කොළඹ ආනන්ද විද්‍යාලය, මහනුවර ධර්මරාජ විද්‍යාලය, ගාල්ලේ මහින්ද විද්‍යාලය, ඒ වගේ බෞද්ධ පාසල් ආරම්භ කරපු හැටි අපිට මතක් වෙනවා. සභාපතිතුමියනි, එවැනි ඉතිහාසයකට උරුමකම් කියන අපි අද රටක් ලෙස අහන්න දකින ලැබෙන දේවල් ගැන විශේෂ අවධානයක් යොමු කළ යුතුවම තිබෙන අවස්ථාවක්. මේ ඇති වී තිබෙන තත්ත්වයේ සැලකිල්ලට ගන්න විට ඇමතිතුමනි, ඔබතුමාගේ අමාත්‍යාංශයට පැවරී තිබෙන්නේ ලොකු කාර්යභාරයක් වගේම ඔබතුමාට ඉටු කරන්න තියෙන ලොකු වගකීමක් කියලා අපිට පේන්න තිබෙනවා. අපේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන්ම බෞද්ධාගම ආරක්ෂා කොට පෝෂණය කිරීමට අපි සියලු දෙනාම බැඳිලා තිබෙනවා. ඒ වගේම අනිකුත් ප්‍රධාන ආගම් ඇදහිීමට ඇති අයිතියටත් අපි සියලු දෙනාම ගරු කරනවා. රටේ සාරධර්ම විනය සදාචාරය සීග්‍ර ලෙස පිරිහි තිබෙන ප්‍රවෘත්ති තමයි අපට දිනපතාම කනවැදෙන්නේ. එවැනි වකවානුවක වඩ වඩාත් ආගම දහමට අපේ සමාජයේ සමීප කරවීමට මේ අමාත්‍යාංශයෙන් මං හිතනවා මීටත් වඩා අවධානය යොමු කරන්න දැන් කාලය ඇවිත් කියලා. අපි ගත්තොත් සභාපතිතුමිනි, අපේ රටේ බෞද්ධ විහාරස්ථාන රටපුරා 12,920ක් පවතිනවා. ලියාපදිංචි විහාරස්ථානයේ අතරින් තියෙනවා 10,415ක් විතර. රටපුරාම බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා 43,000ක් පමණ වැඩ සිටිනවා. සමහර විට ඊට වඩා අඩු වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඒ ගාන වෙන්න පුළුවන්, ඊට වැඩි වෙන්න නම් විදියක් නැහැ කියලා තමයි මටත් හිතෙන්නේ. අද අපි දකින බරපතල ගැටලුවක් තමයි සභාපතිතුමියනි, අපේ ශාසනයේ ඉදිරි පැවැත්මට අවශ්‍ය තරම් භික්ෂූන් වහන්සේලා හිගවීම. සමහර පන්සල්වල වැඩ ඉන්නේ එක හාමුදුරු නමයි. සමහර පන්සල්වල එක නමක්වත් වැඩ ඉන්නේ නැති නිසා පන්සල් වැහිලා ගිහිල්ලා තියෙනවා. දායක පිරිස දෙස බලන විට එක හාමුදුරන් වහන්සේ නමකට දායකින් විශාල පිරිසකගේ ඕනෑපාකම් අවශ්‍යතා ඉටු කරන්නට සිද්ධ වෙලා තිබෙනවා. තවත් ප්‍රශ්නයක් තමයි අලුතෙන් ශාසනයට දැන් එකතු වෙන්නේ නැහැ. දැනට වැඩ සිටින ස්වාමීන් වහන්සේලාගෙත් යම් ප්‍රමාණයක් උපවැදි වීමත් මේ තත්ත්වයට මූලික හේතුවක් වෙලා තිබෙනවා. ඒ වගේම ගරු ඇමතිතුමනි, ජනතාවගේ පැත්තෙන් බැලුවත් දායකින් හැටියට මුහුණ දෙන ප්‍රශ්නයක් තිබයි. සිව්පසෙන් උපස්ථාන කිරීමේදී ඔවුන්ට මුහුණ දීමට සිදු වී තිබෙන ආර්ථික ගැටලු, අධික ජීවන බර, මේවත් ඔවුන්ට අද බලපාලා තියෙන දානයක් හරි දෙනකොට මිනිස්සු අද අමාරු තත්යකට පත් වෙලා තිබෙනවා. මේ තත්ත්වයේ හමුවේ ඇමතිතුමනි, විහාරස්ථානවල පවතින අඩුපාඩු ගැනත් විශේෂයෙන්ම පිරිවෙන් අධ්‍යාපනයේ සුරකින්න අවශ්‍ය කටයුතු කිරීම ගැනත් ඔබතුමාගේ අමාත්‍යාංශයනුත් අවධානය යොමු කළ යුතුව තිබෙනවා. අපේ රටේ බහුතරයක් තරුණ ස්වාමීන් වහන්සේලා ගැන බලනකොට උන්වහන්සේලා අධ්‍යාපන වශයෙන් සුවිශේෂ දක්ෂතාවක් පෙන්වනවා. උසස් අධ්‍යාපනය ලබන්න ලොකු උනන්දුවක් වගේම ඒ කෙරෙහි දක්ෂතා අපේ තරුණ ස්වාමීන් වහන්සේලාට තිබෙන බව හැම පැත්තෙම පේන්න තිබෙනවා. ඒ නිසා අපේ තරුණ ස්වාමීන් වහන්සේලාට සිංහල හා පාලි භාෂාව පමණක් නෙවෙයි, ඉංග්‍රීසි භාෂාව සහ අනිකුත් ජාත්‍යන්තර භාෂාවල් වැඩිපුර ඉගෙන ගැනීම සඳහා තව තව අවස්ථාවල් ලබා දෙන්න කටයුතු කරනවා නම් බොහොම වටිනවා. එතකොට උන්වහන්සේලාට වැඩි වශයෙන් ලෝකේ පුරා ගිහිල්ලා ධර්ම ප්‍රචාරයේ දෙන්නටත් අවස්ථාවල් වැඩි වශයෙන් ලැබෙන්න ඒක ඉවහල් වෙනවා. ඒ වගේම සභාපතිතුමියනි, අපේ රටේ බෞද්ධ දහම් පාසල් ගැන කතා කරොත් දිස්ත්‍රික්ක 22ක, ශාසන ආරක්ෂක බලමණ්ඩල 328ක බෞද්ධ දහම් පාසල් 10,646ක් පවත්වාගෙන යනවා. දහම් පාසල් ගුරුවරු ඉන්නවා බෞද්ධ දහම් පාසල් 123,900ක් විතර. බෞද්ධ දහම් පාසල්වල ඉගෙන ගන්න හැම ඉරිදම අපේ දරුවෝ 18,00,000ක් විතර දහම් පාසල් අධ්‍යාපනය ලබන්න පන්සල්වලට යනවා. මේ දහම් පාසල් නඩත්තු කරන්නෙත් අපේ හාමුදුරුවෝ හරි අමාරුයි. මේවා වැඩි දියුණු කරන්න අමාත්‍යාංශයේ මැදිහත් වීම ලබා දීම ගැන අවධානය යොමු කරන්න පුළුවන් තරමක් කියලා මම ඇමතුමාගෙන් ඉල්ලා හිටියා. විශේෂයෙන්ම ඩෙස්බංකු හිගේ තියෙන හොඟක් දහම් පාසල් වලට වෙනත් පහසුකම් වල හිගයක් තිබෙනවා. සමහර තැන්වල ගොඩනැගිලි පවා නැතුව ගස් යට පන්සලේ තැනින් තැන දරුවෝ දහම් පාසල් අධ්‍යාපනය ලබන හැටි අපි ගම්වල ඇවිදිනකොට හුඟක් දකිනවා. ඒ නිසා ඒව ගැන හොයන්න වැඩපිළිවෙලක් ඇති කරා. ඒ වගේම ඇමතුමාට මම යෝජනා කරනවා වෙනමම දහම් පාසල් අරමුදලක් ඇති කරන්න පුළුවන් නම් දහම් පාසල් වලට අත දෙන්න ඔබතුමාගේ කාලය තුල හුඟක් දුරට පුරුවන්කම ලැබෙයි කියලා. ඒ වගේම මම වැඩි වෙලා ගන්න බලාපොරොත්තු වෙන්නේ අද කතිකෝ කීප දෙනෙක් තව බලාගෙන ඉන්නවා කතා කරන්න. බෞද්ධ දහම් පාසල් වගේම අනිකුත් ආගමික දහම් පාසල් දියුණු කිරීම ගැනත් රජයේ අවධානය යොමු කළ යුතුයි. මේ අමාත්‍යාංශයේ බෞද්ධ විතරක් නෙමෙයි සියලු ආගම් වලට පිටවපු අමාත්‍යාංශය නිසා. එමතුමනි, Hindu ආගමික දහම් පාසල් 2,000ක් 2,500ක් විතර පවතින බවත්, කතෝලික දහම් පාසල් 1,600ක් විතර පවතින බවත්, ඉස්ලාම් ඇතුළු සියලු ආගම් වලට සම්බන්ධ දහම් පාසල් 17,000ක් 20,000ක් විතර අපේ රටේ තියෙන බවත් අපිට තොරතුරු වලින් දැනගන්න තිබෙනවා. ඒ වගේම මේ සංස්කෘතික පිරිහීම හමුවේ ආගමික කටයුතු වලට වඩා මීට වඩා ප්‍රතිපාදන ඔබතුමාගේ අමාත්‍යාංශයට මේ අයවැයෙන් වෙන් කරා නම් ඇත්ත වශයෙන්ම වටිනකමක් තිබෙනවා. මේ වෙන් කරපු මුදලත් එක්ක දහම් පාසල් ඔක්කොමත් එක්ක බෙදිලා යනකොට එක සොච්චන් මුදලක් වගේ තමයි දහම් පාසලකට වෙන් කරන්න පුළුවන්කම තිබෙන. එනිසා අද රටේ තියෙන වාතාවරණයත් එක්ක වඩ වඩා ජනතාව දහමට ලං කරගත යුතුව තිබෙන කාලෙක, දහම් අධ්‍යාපනයේ වටිනකම පේන කාලෙක, සංස්කෘතික ආගමික කටයුතු සඳහා මීට වඩා අවධානය රජයේ පැත්තෙන් යොමු වුණා නම් සුදුසුයි කියලා මම විශේෂයෙන් කල්පනා කරනවා. අද සභාපතිතුමියනි, දිනපතාම රටපුරා වෙඩි තැබීම් වලින් ජීවිත අහිමි වෙන හැටි අපිට අහන්න වෙනවා. උදේට එකක් ඇහෙනවා, අපව රැට ඇහෙනවා, හෙට ඇහෙනවා, එකේ සීමාවක් නැති විදිහට අද ඒව තමයි අපිට අහන්න ලැබෙන්නේ. ඒ වගේම සියදිවි විනාශා ගැනීම වාර්තා වෙනවා. අපි සමහර වෙලාවට ගම්වල අවසන් කටයුතු සිදුවෙන ඒවට ගියාම සමහර තැන්වලදී අපි දකිනවා විශාල පිරිසක් මේ තත්ත්වයට පත් වෙලා තිබෙන බව. වෛරී සිතුවිලි වලින් පිරුණු සමාජයක් බවට මේ සමාජය දැන් පත් වෙලා තිබෙනවා. මේ සියල්ලම ගැන බලද්දී මානසිකව ගිනිගත් සමාජයක් බවට මේ සමාජය අද පත් වෙලා තිබෙන නිසා මේ අමාත්‍යාංශයට ලොකු කාර්යභාරයක් ඉෂ්ට කරන්න තිබෙනවායි කියන එක තමයි නැවත නැවතත් අපට කියන්න තිබෙන්නේ. අපි කල්පනා කළ බැලුවොත් සභාපතිතුමිනි, සතවර්ෂ ගණනාවකට පෙර අතීතයේ නීතියත් උසාවියත් පොලිසියත් නොතිබුණු සමාජයක් ඒ කාලේ පාලනය කරේ ආගමික ශික්ෂණයෙන් සහ සංස්කෘතික රාමුවෙන් බවත් අපි හොඳටම දන්නවා. ඔක්කොම නීතියට විතරක් බාර දීලා මේක කරන්න පුළුවන් කමක් නැහැ. දිනපතා මාංචු දාලා රටපුරා අධිකරණවලට අරගෙන එන දහස් ගණන් පිරිස හිරේ දාලවත් කන්දකාඩු යවලා විතරක්වත් මේ ප්‍රශ්න නම් විසඳන්න පුළුවන් කියලා මම නම් විශ්වාස කරන්නේ නැහැ. ආගමික සංස්ථාවේ සහාය ලබාගෙන අධ්‍යාත්මික ගුණවගාව රට තුළ පෝෂණය කිරීමට දැන් කාලය එළඹිලා තියෙන එක තමයි පුන පුනාම අපට කියන්න තිබෙන්නේ. ඒ නිසා මේ අමාත්‍යාංශය සුළුපටු අමාත්‍යාංශයක් හැටියට මම දකින්නේ නැහැ. ඉස්සර සමහරව හිතන මේ බුද්ධ ශාසන ආරේ මේ කිව්වහම මොකක්ද ඒකෙන් කරන්න පුළුවන් කියලා හිතනවා. අද දවස දිහා බලනකොට අද රට පත් වෙලා තිබෙන තත්ත්වය ගැන හිතනකොට මේක ප්‍රධානම අමාත්‍යාංශයක් හැටියට මම දකිනවා.
කරු මන්ත්‍රීතුමා, තව විනාඩි දෙකක් කාලයක් ඔබතුමාට ලැබෙනවා.
ඔබතුමියකින් වෙනද වගේ වෙලාව ඉල්ලන්නේ නැතුව අද වෙලාවට ඉස්සෙල්ලා ඉවර කරන්න. ඉතින් අවසාන වශයෙන් එහෙනම් කාලය ඉවරයි කියලා නිසා ඇමතිතුමනි, ඔබතුමා ගැන මම සතුටු වෙනවා. ඔබතුමත් අපේ හිණිදුම්පත් වූ කෙනෙක්. ඒ වගේම ගමේ නමේ මුලටත් යොදාගත්ත දුර්ලභ ගණයේ පුජ්‍යලේ. ඉතින් ඔබතුමාට හිණිදුම්පත් වීම බිහි වෙච්ච බුද්ධ ශාසන ඇමතිවරයා හැටියට, සංස්කෘතික කටයුතු ඇමතිවරයා හැටියට අපේ රට මේ අගහදේකට පත් වෙලා සාරධර්ම පිරිහිලා තියෙන වෙලාවක ආගමික පුනරුදයක් ඇති කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් නියමිත වේලාවට ඔබතුමියට කීකරුව කතාව අවසන් කරමින් මගේ වචන ස්වල්ප අවසන්.